साधु। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। तुपते අද අපිට තියෙන්නේ ධම්මසංගති ප්‍රකරණ ටික මූලික කරුණු වල 21 නේද? එතනදී ඊ අපි කළා අජත්ත ධම්මා බහිත ධම්මා අජත්ත බහිත ධම්මා කියලා. අද අපිට තියෙන්නේ කතමේ ධම්මා අජත්ත ආරම්මන කතමේ ධම්මා බහිත ආරම්මන කතමේ ධම්මා අජත්ත බහිත ආරම්මන. එතකොට ආධ්‍යාත්මික ආරම්මනෝ ධර්මය මොනවද? බාහිර ආරම්මනෝ ධර්මය මොනවද? ආධ්‍යාත්මික බාහිර ආරම්මන ධර්මය මොනවද කියන කාරණාව. එතකොට එතනදී කතමේ ධම්මා අජත්ත ආරම්මන ආධ්‍යාත්මික ආරම්මන මොනවද? කියලා අහනකොට අජ්ජත් ධම්මේ ආරම්භයේ උපජ්ජಂತಿ චිත්තචේසික ධම්ම එමේ ධම්ම අජ්ජත් ආරම්මන. ආධ්‍යාත්මික ධර්මයන් ආරම්භය ඒ යම් චිත්තචේසික ධර්මයක් උපදීන මෙන්න මේ චිත්තචේසික ධර්ම වලට කියන මොකද්ද? අජ්ජත් ආරම්මන කියලා. කතමේ ධම්ම බහිද්ද ආරම්මන බහිද්ද ධම්මේ ආරබ්බ යේ උපජ්ජන්ති චිත්තදේශික ධම්මයි මේ ධම්ම බහිද්ද ආරම්මන. බාහිර ධර්මයන් ආරම්භය යම් චිත්තචෛසික ධර්මතා ටිකක් උපදීන මෙන්න මේ ටිකට කියනවා බාහිර ආරම්මන කියලා. අජ්ජත් බහිද්ද ධම්මේ ආරබ්බ යේ උපජ්ජන්ත චිත්ත චේතසික ධම්මයි මේ ධම්ම අජ්ජත් බහිත ආරම්මන. එතකොට ආධ්‍යාත්මික වූත් බාහිර වූ ධර්මයන් අරභයා යම් චිත්තචෛසික ධර්මතා ටිකක් උපදීනම් මෙන්න මේ චිත්තචෛසික ධර්මතා ටිකට කියනවා අජ්ජත් බාහිර ආරම්මන කියලා. එතකොට මේකෙදි නික්ෂේප කාණ්ඩයේ වචනාර්ථය දැනගෙන අපි පොඩ්ඩක් අත්තකට කාණ්ඩයෙන් බලමු. හරියට මජ්ජත්තාරම්මන නියතියකින් නියම විදිහට පනවන්න පුළුවන් මොන තැනකින්ද? ප්‍රභේද වශයෙන් වෙනස් වෙන්නේ මොන වගේ තැන්වලද? ආධ්‍යාත්මික ඒකාන්ත කොට පනවන්න පුළුවන් මොන වගේ තැනකින්ද? ඒ වගේම ආධ්‍යාත්මික බාහිර වෙනස් වීම පවතින මට්ටම මොන වගේද කියන කාරණාව හම්බ වෙනවා අපිට අත්කතා කාණ්ඩයේදී. කතමේ ධම්ම අජ්ජත් ආරම්මන විඥාන ඡායතන නේවසඤ්ඤානා සඤ්ඤායතන ඉමේ ධම්ම අජ්ජත් ආරම්මන. අජ්ජත් ආරම්මන කියලා කියන්නේ ඒකාන්ත වශයෙන් කිය යුතුයි. මේ වචන කියන්නේ වෙනස් වෙන්නේ ඒකාන්ත වශයෙන් කිය යුතුයි. අජ්ජත් ආරම්මන කියලා මොකද්ද? විඥාන ඡායතනයයි නේවසඤ්ඤා නාසඤ්ඤායතනයයි. බහිත් ආරම්මන, එතකොට කතමේ ධම්මා බහිත් ආරම්මන රූපාවචර චික තික චතුත්ක දෙහා ඥාන කුසලතෝච විපාකතෝච කිරියතෝත චතුත්වස ඥානස විපාකතෝ ආකාස ඥායතන චත්තාර මග්ග අපරයපන්න චත්තාරි සාමාන්‍ය පලාන මේ ධම්ම බහිත් ආරම්මන. මේ ධර්මයේ බාහිත ආරම්මන රූපන් තපිත්වා සබ්බේව කාමාවචර කුසල අකුසල අව්‍යාකත ධම්ම රූපාවචර චතුත්ථ ධ්‍යාන කුසලතෝ චිකිරියතෝ චෛ මේ ධම්මා සියා සියා අජ්ජත් ආරම්මන සියා බහිද්ද ආරම්මන සියා අජ්ජත් බහිද්ද ආරම්මන. ආකින්චායතන න වත්තබ්බං අජ්ජත් ආරම්මනාපි බහිද්ද ආරම්මනාපි අජ්ජත් බහිද්ද ආරම්මනාපි රූපංච නිබ්බානංච අනාරම්මන. රූපය නිවන ආරම්මන බෙදකින් කතා කරන්න එපා. හරිද? ඊට පස්සේ දැන් අපි මෙතනදී බලමු. ඇයි විඥාන ඡායතනය නේව සංඥාන අසඤ්ඤායතනය යජ්ජත්තරමණයි කියලා කිව්වේ? යම් කිසි විඥාන ඡායතනය නේව සංඥාන අසඤ්ඤායතනය කියලා කියන්නේ අරූපාවචර ධ්‍යාන. එතනදී දැන් චතුත්ථ ධ්‍යානය දක්වා හිත වඩලා ඒ චතුත්ථ ධ්‍යානය පහද කරගෙන අනන්ත ආකාශෝ කියලා අනන්ත වූ ආකාශය ආවර්ජන කරලා ආකාශය අනුවගේ සංඥාව උපදවා ගන්නවා. එතකොට ඒක බාහිර යම් වෙලාවකදී අනන්ත අවකාශයේ සිය සිතින් වතුරුල සිය සිතින් අවකාශය ග්‍රහණය කරගෙන අල්ලගෙන බලලා 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 ඊට පස්සේ යාට තේරෙනව තව හොඳට වැඩුණාම මුළු අවකාශයම හිස් බව, ශුන්‍යතාවය, රික්ත බව කියන ටික අවකාශයේද හසු වෙන්නේ හිතට නේද? එහෙනම් හිතම ශ්‍රේෂ්ඨයි විඥානෙම විශාලයි නේද අවකාශයට වඩා කියලා පවර්ණවලු. විඥානං අනන්තං විඥානං අනන්තං විඥාන ඡායතනය කියලා. දැන් ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා බැලුවට පස්සේ ඒකේ හිස් බව, රික්ත බව වඩලා 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 ඊට පස්සේ මුළු ආකාශ අනන්ත වූ අවකාශයේම හිතෙන් පතුරුලා. එතකොට අවකාශය සිතින් දැනගන්න පුළුවන් නම් අදහස කිව්වකි ළමයේ කිව්වවර ඇයි මොදයි ඔක්කොම බලන්න පුළුවන් මේ ඇහෙන් නම් ඇහැ ලොකුයි ඒවට වඩා කියලා. ඒ වගේ ආකාශය අනුව හිත මෙහෙවලා ඒක ප්‍රනීත භාවයට වැඩුණාම ඊට පස්සේ තමා පැත්තට හැරෙනවා. ඒ කියන්නේ තමා පැත්ත කියන්නේ මේ අවකාශය දැනගත්තත් හිතෙන් නම් හිතම ප්‍රනීතයි, හිතම ශ්‍රේෂ්ඨයි, හිතම විශාලයි කියලා විඥානය අනන්ත. මොකද අවකාශය අනන්තයි, අනන්ත ආකාශයක් දැනගන්න පුළුවන් නම් හිතෙන්. එහෙනම් අනන්ත වූ ආකාශයක් දැනගන්නවා, ආකාශය දැනගන්නවා කියන ධර්මතාවය දැනගන්න ධර්මතාවයකුත් තියෙනවා මේකේ කියලා අනන්තෝ විඥානෝ අනන්තෝ විඥානෝ කියලා හිත පැත්තට නැඹුරු වෙලා බලන. එතකොට ඒකෙදි හැම වෙලාවෙම ඒ චිත්තචෛසික පැත්තටයි ඒ සමාධිය නැඹුරු වෙලා තියෙන්නේ. ඒ නිසායි එතකොට විඥාන ඡායතනය අජ්ජතාරමණයි කියලා කිව්වේ ඒ නිසා. ඒ කියන්නේ චිත්තචෛසික තියෙන පැත්තට නැඹුරු වෙලා විඥානේ අනන්තයි, විඥානේ අනන්තයි කියන විදිහට තමයි අරමුණු ගන්නේ. එතකොට ආධ්‍යාත්මික චිත්තචෛසික අරමුණු වෙන නිසා ඒකාන්තයෙන්ම විඥාන ඡායතනේ අජ්ජතාරමණයක් තියෙනවා. ඊට පස්සේ ඒ හිතත් වඩලා 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 විඥානය කියන්නේ කිසිවක් නැහැ නේද කියලා කිසිම දෙයක් නැති ශුන්‍යතාවය නත්ති කිංචි කියලා කිසිවක් නැති බව අරමුණු කරනවා. එතකොට ආයෙ බාහිරයි. ඒ කිසිවක් නැති බව වඩලා 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 ඊට පස්සේ එයාට සංඥාවක් ප්‍රකටනේ. සංඥාව නැතුවත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි, කියන මට්ටමටම ප්‍රකට වෙනවා. ඔකට කියන සංඛාර අවශේෂ වශයෙන්. ඒ කියන්නේ අවිද්‍යාවපත්තෙන් උපන්න සංස්කාරයන්ගේ අවශේෂම ස්වභාවය, ඊටාම සියුම් ස්වභාවය. එදා එතෙන්ට යද්දී සම්පූර්ණම තමන්ට තමන්වවත් ප්‍රකට නැති මට්ටමටම අජුපෙක්කයි. තමා තුල තමපත් වෙල කියන්නේ නේව සංඥා නාසඤ්ඤා කියලා කියන්නේ සංඥාවක් නැහැ. නේව සංඥා නාසඤ්ඤා හැබැයි අසඤ්ඤිත නෙමෙයි. සංඥාවකුත් ලොකු සංඥාවකුත් නැහැ. කියන්නේ ප්‍රකට මට්ටමේ සංඥාවකුත් නැහැ, නමුත් අසඤ්ඤිත නෙමෙයි. එහෙනම් නේව සංඥා නාසඤ්ඤා නාසඤ්ඤා කියනවා. එතකොට ඒ එතනදී තමන්තවත් විඥානික ගතියක් පනවන්න බෑ. ඒකයි විඥාන තිතියක් කියලා පනවන්නෙත් නැත්තේ. ඒ තරමට තමන් ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ පැවැත්මේදී. බාහිර නිමිති කිසිම දෙයක් හසුරලා නැහැ. ආධ්‍යාත්මිකයේ ධර්මතාවයේ පැවැත්මම විතරයි තියෙන්නේ. ඒ නිසා නේවසඤ්ඤා නාසඤ්ඤායතනය කියන එකත් අජත්තාරමයි. එතකොට තමන් තුලටම තමන් නැඹුරු වෙච්ච බවකින් තියෙනවා. ඒ නිසා ඒකාන්ත වශයෙන් ගත්තාම අජත්තාරමණයි කියලා මේ දෙක ඒකාන්තින් කියන්න පුළුවන්. ඊට පස්සේ බහිද්ධාරමණ කියලා කියනවා මොකද්ද? රූපාවචර චික්ක චතුක දේහන කුසලතෝච විපාකතෝච කිරියතෝච චතුතෝච දේහනච විපාකතෝච. රූපාවචරේ තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන් තුල තියෙන කුසල විපාක ක්‍රියා කියන මෙන්න මේ ටික හැම වෙලාවෙම බහිද්ධාරම්මනයි. චතුත්ථස ධ්‍යානස විපාකෝ කියලා කිව්වේ ලෝකෝත්තර ධ්‍යානවල. එතකොට ලෝකෝත්තර චතුත්ථ ධ්‍යානයේ විපාකයක්. එතකොට රූපාවචර චිකදසක ධ්‍යානයේ කුසල විපාක ක්‍රියාත් මෙන්න මේවා හැම වෙලාවෙම බහිද්ධාරම්මනයි. මොකද ඒ සමාධි නිමිත්තට අරමුණු වෙන්නේ හැම වෙලාවෙම බාහිර ධර්මතාවය. ඇයි ඒ මට්ටමට එනකොට අර අපි කියේ බාහිර සංයෝජන තිබුද්දලෙක ආධ්‍යාත්මික පැත්ත සම්පූර්ණ නැකෙනවා. ඒ ධ්‍යාන මට්ටමේදී එයාට බාහිර නිමිත්තක විතරයි. අපි නිකමට කිව්වොත් දැන් ඔය ටික චතුක ධ්‍යාන වගේ තැන් වලට පත් වෙන්න පුළුවන්. දැන් පටි කසන වගේ ගන්නු අන්තිමට කසින නිමිත්ත විතරයි තියෙන්නේ. කසින නිමිත්තම තමයි නීලෝ පීතෝ ලෝධීතෝ ධාතු කියලා ඒ වගේ කසින නිමිත්තටම සමවැදින ගතිය තියෙන්නේ. කොපටේ කසින ආපෝ කසන තේජෝ කසින වගේ මේ අන්න ඒ වගේ බාහිර ආරම්මණයකින්මයි හැබෙලෙම මේ ධ්‍යාන මට්ටම තුල තියෙන ආධ්‍යාත්මික බව නියෝජනය වෙන්නේ නැහැ. ඒ මට්ටමේදී තමන් කියලා මේ පැත්තේ යමක් ආධ්‍යාත්මික පැත්තේ යමක් නියෝජනය වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ මට්ටමත් කියනවා බාහිර ආරම්මණයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ආකාසඤ්ඤායතනේ අපි කියව අනන්ත ආකාශෝ කියලා බාහිර. ඊට පස්සේ චත්තාරෝ මග්ගා අපරියාපන්න චත්තාර සාමාන්‍ය ඵලානි ඉමේ ධම්ම බහිද්ධාරමන. එතකොට සතර මාර්ගය සතර ඵලයත් හැමලෙම බහිද්ධාරමන. ඇයි සතර මාර්ගය සතර ඵලයත් බහිද්ධාරමනයි කියලා කියන්නේ? ඕකෙදී දීගනිකායේ ජනවසබ සූත්‍රය ගත්තාම දැන් ජනවසබ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ජනවසබ යක්ෂයා ජනවසබ කියලා කිව්වේ කවුද? බිම්බිසාර රජුගෝ තමයි ජනවසබ හැටියට උගන්නේ. එතනදී සුවාම් පුද්ගලයේ නමුත් මරණාසන්න මොහොතදී හිතට ටිකක් තරහකාව කියනවානේ. ඒ හින්දා තමයි චාතු මහරජකේ උපන්නේ. චාතු මහරජකේ සතරවරම් දෙවිවරු අතර වෛශ්‍රමණ කියන දෙවියන්ගේ මහා සේනාපතිය කියලා තමයි උපන්නේ. යක්ෂ සේනාපති. අර ආතනාටියේ තියෙන යක්ෂ සේනාපතිට කතා කරලා කියන්න කියනකොට ඒ ජනවසබුගේ නම. එතකොට බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ඇවිල්ලා එයා කතාවක් කියනවානේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ යම් කලක සහම්පති බ්‍රහ්මයා තෞතිසාවි සුධර්මානම් දිව්‍ය සභාවේට ධර්ම සාකච්ඡා කරන්න එනවා. ඒන දවසකදී භාග්‍යතුන් වහන්සේගේ ගුණ ගොඩාක් විස්තර කරනවා. ධර්මයේ සංගරත්නේ. ඊටse භාග්‍යතුන් වහන්සේ කාරණා අහනවා. ඒකට එතනදී ජනවසබ කියනවා ස්වාමීනි මම අහලා තියෙනවා සම්පති ධර්මය භාග්‍යතුන් වහන්සේ ගුණ කියනකොට තවසාවේ දෙවියන්ට මෙහෙම කියනවා. ඒ භාග්‍යතුන් වහන්සේ නිවනත් ඒ නිවනට මගත් හරියට අර කිරීදීයි වගේ ගඟයි මොහොතයි යාවෙනවා වගේ පනවනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ නිතරම ආධ්‍යාත්මික කයි හිත සමාධි කිරීමත් බහැරකයි ඥාන දර්ශනයත් පනවනවා. එතකොට කියලා භාග්‍යවතුන් වහන්සේ ගුණ කතනයක් කළා කියලා ජනවසභ මතක් කරනවා. මේ සම්පති භක්මය කිව්වා කියලා. එතකොට එතනදී ආධ්‍යාත්මික කයින් හිත සමාධි කරලා බහැරකයි ඥාන දර්ශනය ලබනවා කියලා කියන්නේ හැම වෙලේම මේ සතර මාර්ග සතර ඵල බහැර බහිද්ධාරම්මනයි කියලා කියන්නේ. දැන් අපිට ආනාපාන සතිය වේවා යම් සමත නිමිත්තක් ඇති කරගන්න කවදාවත් බැහැරෙන්නේ නැහැ. සමත නිමිත්තක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේම තමාගේ කයයි. චිත්ත සමතයක් ඇති කරගන්න සමත නිමිත්ත තියෙන්නේ ආධ්‍යාත්මික කයයි. ඒකයි බැහැර දෙයක් බලාගෙන හිටිය සමාධි වෙන්නේ මෙහෙමයි. ආධ්‍යාත්මික පැත්තෙන්මයි. නමුත් ඒ සමාධිගත මනසකින් අපි බලනකොට විදර්ශනා නුවණ අපිට ලැබෙන්නේ බාහිරින්මයි. ආධ්‍යාත්මික කය කියලා එහෙම මෙහෙම බැලුවා. බාහිර කය කියලා මෙහෙම එහෙම බැලුවොත් ඇහැට සාපේක්ෂව රූප ආයතනයක්මයි අපි විදර්ශනා කරලා තියෙන්නේ. තේරෙන නේද? එතකොට සතර මාර්ග සතර ඵල බාහිරයි කියලා කියන්නේ හැම වෙලාවෙම ධම්මායතනය හරහායි මේ ටික වැඩෙන්නේ. ධම්මායතනය හරහායි මේ නෝන ගොනු වෙන්නේ. ඒ මොකද දැන් අපිට බලන්න වෙන්නේ හිත සමාධි කළා ඇහැට පෙනෙන රූපේ. රූපේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට මේ ප්‍රත්‍යතික නිසායි හටගන්නේ කියලා බලනකොට පෙර නොතිබීම හටගත්ත කියන එක එනවා. නැත්නම් අතීතයේ තිබුණා නෙමෙයි කියන එක කියනවා. මේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා බලනකොට අනාගතය අපහැරෙනවා. තියෙනවා කියන එක අපහැරෙනවා. එතකොට වර්තමානයේක දර්ශනයක් ඇති වෙනවා. යංකින්ච සමුදය ධම්මං සම්බන්ත නිරෝධම්ම. යමක් සමුදය ස්වභාව මේ ප්‍රත්‍ය නිසා හටගත්තනම් ඔන්න සමුදය ස්වභාව ප්‍රත්‍ය ටික පෙන්වුවා. මේ ප්‍රත්‍ය නිසායි හටගත්තේ සමුදය ස්වභාව කොටද්ද සම්බන්තං නිරෝධ ධම්මං. ඒ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. ඔන්න මේ ප්‍රත්‍ය නිසා හටගන්න ප්‍රත්‍ය නැති වෙනව නැති වෙනවා කියන එක තමයි සමුදය ස්වභාව කොට ඇති ධර්මයේ නිරෝධ වෙන ස්වභාවය යුක්තයි කියන වචන ටික කිව්වේ. එතකොට සමුදය ස්වභාවය දකිනකොට අතීතන්තය අතහැරෙනවා. තේරෙන නේද? දැන් අපි කියමු අපිට වතපත කදන්න ඕනේ කියලා. තල්ලත්තක් අරගෙන නූල් කැලේ ටිකක් අරගෙන මේ මොහොතේ මේ කාරණා ටික එකතු කළා අපි වටාපත හදාගත්තේ කියලා දකිනකොට නැතිනම් අර අපි කතා කරන්නේ දැන් සීනි ටිකක් තේකොළ ටිකක් උඟුරු ටිකක් උණු වතුර ටිකක් දාලා එකට එකතු කරපු නිසාමයි තේක කියන එක හැදුනේ කියලා දකිනකොට තේකේ සමුදියේ ස්වභාවය දකිනකොට තේක ඇතිවෙච්ච හේතු ටික දකිනකොට තේකක් පේනවා. තේක ඇතිවෙච්ච හේතු ටිකක් පේනකොට තේක අතීතයේ තිබුණද තිබුණනම් කොහේ තිබුණද කොහොම තියෙන්නේ නැද්ද කොහේ ඉඳන් කොහොම එන්නේ නැද්ද කියලා ප්‍රශ්න නැහැ. අතීතන්තය අපහැරෙනවා නේ. එතකොට අපි තේක බොනවා කියලා කියන්නේ වැය වෙනවා කියන්නේ මේ හේතු ටික ඉතුරු නැතුව නැති වෙනවා කිව්වහම. එහෙනම් මේ තේක කොහාට යයිද කොහොම යයිද කොහොම වෙයිද කියන මේ කාරණා නැහැ. එතකොට ඒ වගේ තේක වගේ තමයි අපිට රූපයක් පෙනෙනකොට වර්තමානයේදී ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනා සංඥා චේතන නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානයත් කියන මේ ස්කන්ධ ටික පෙර නොතිබීම හටගන්න බව පේනවනะ. මොකද අපිට රූපයක් පේනවා කියන සිද්ධිය ගත්තාම මේ ස්කන්ධ පංචකය තියෙනවා. හරියට අතක් වෙනම ඇඳලා, කකුල් වෙනම ඇඳලා, ඔළුවක් වෙනම ඇඳලා, බඩක් පපුවක් වෙනම ඇඳලා, කෑලි කෑලි වෙනම ටිකක් තිබ්බාම ওই ටික එකට එකතු කරගුවාම අපිට මිනිස් රූපයක් පෙනේ. එකට මිනිස් රූපයක් පෙනෙන ටික එක එක අංශ නියෝජනය කරන කොටස්, අත කියලා නියෝජනය කරන කොටස අයින් කෙරුවොත්, ඔහොම 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 අයින් කෙරුවොත් මොකද වෙන්නේ? පුද්ගලයෙක් නැති වෙයි. ඒ වගේ අපිට රූපයක් කියලා පෙනෙන තැනක රූපයේ තියෙන කොටස් ටික, වේදනාවේ තියෙන කොටස් ටික, සංඥාවේ කොටස් ටික, සංකාරයේ කොටස් ටික, විඥානයේ කොටස් ටික අයින් කෙරුවොත් මෙහෙම පේන එකක් නැති. එතකොට මේ වර්තමානයේදී ඔවුනොන්ට උපකාර කරගන්නේ මේ ස්කන්ධ පංචකයත් හටගෙන තියෙනවා නම් ඒකද අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ප්‍රත්‍ය ටිකකින් නම් හටගන්නේ. ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා පේනවා. එතකොට මේ දර්ශනයේ සම්පූර්ණ ස්කන්ධ ටික අපිට දකින්න වෙන්නේ රූප ආයතනය මුල් කරගෙන මිසක, ඇහැ මුල් කාරණාව කරගෙන මිසක, අපි ආධ්‍යාත්මිකයි කියලා බැලුවත්, බාහිරයි කියලා බැලුවත් ලෝකෝත්තර දර්ශනයේට ආධ්‍යාත්මිකයක් හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? කාම භූමියට විතරයි මේ ආධ්‍යාත්මික පැත්තක් හම්බෙන ලක්ෂණේ තියෙන්නේ. තේරුණා නේද? ඒ කියන්නේ ආධ්‍යාත්මික සංයෝජන ටික තියෙන්නේ කාම භූමියේ විතරයි. එකම රූප ආයතන දෙකට බෙදන්න පුළුවන් ගතිය තියෙන කෙලෙසයකට ඒක තියෙන කාම භූමියේ විතරයි. එතකොට බහිතාරම්මනේ අපරයපන්නේ බහිතාරම්මන සතර මාර්ගයේ බහිතාරම්මන කියලා කිව්වේ මේ විදිහට. ඒ ස්කන්ධ පංචකය ඒකේ ප්‍රත්‍ය ටිකත් ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියන ටික බලන් දෙන්නේ රූප ආයතනේ හෝ මුල් කරගෙන. එක්කෝ ඇහෙන සද්දේ හෝ මුල් කරගෙන, සද්දේ පෙරණ තිබීම හටගත්තු ඉතුරු නැතිව නැති වෙනවා කියන ටික මුල් කරගෙන. එතකොට ඒක නිර්වාණ ගාමනයේ ප්‍රතිපදාව කියලා කියන්නේ අතීතාන්තය අනාගතාන්තය අතහැරලා වර්තමානයේදී යංකීච්ච සමුදය ධම්ම සබ්බත නිරෝධ ධම්මං කියන විරජ වීතමල ධම්ම චක්කෝ. කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති ධම්ම අසක් නැත්තම් දර්ශනයක් හටපේන්නේ. ඔන්න ඔය දර්ශනය බලන කාලෙදි කියන මාර්ගය කියලා. හැබැයි තාම පෙනෙන්නේ බලන. බලන. බලන නිසා පෙවුනට අර ප්‍රයෝගිය නැතිලා නැහැ තව. උත්සාහය නැත්තම් පේන්නේ. ඒ නිසා ඵලයක් කියන්නේ. කිසි වෙලාවක හටගත් ධර්මය නිරුද්ධ වෙනවා කියන එක ඊට හිත නැඹුරු කළා නුවණින් උත්සාහයකින්ම බැලිය යුතුයි. තේරෙන්නේ? නිවනට අනුව බැලිය යුතුයි. නිවනට නැඹුරු කළා සිටිය යුතුයි. මොකක්ද නිවන? හටගත් ධර්මයේ නිරුද්ධ වෙනවා කියලා දුක්ඛ ස්කන්ධයන්ගේ නිරෝධය අරමුණු කළ යුතුයි. ප්‍රත්‍ය නිසා හටගත් ධර්ම ප්‍රත්‍ය නැති වෙන නැති වෙනවා කියලා නුවණින් බැලිය යුතුයි. මොකද්ද? ඇහැට හම්බ වෙන හැම රූපයක්ම, කනට හම්බෙන හැම ශබ්දයක්, නාසයට හම්බෙන ගන්ධයක්, දිවට හම්බෙන රසක්, කයට හම්බෙන ස්පර්ශය, සිතට හම්බෙන හැම ධර්මයක්ම මේ ස්පර්ශ ආයතන 6. අර අපි ඊයේ කතා කළේ අර කෙරේ සීමන්තලි නගර හිමියා ඉන්නකොට දොරටුපාලයාගෙන් අහලා තීක්‍ර දූත යුවළවල නගර හිමියට ඌ පරිදි වචනේ පවර්ලා යනවා කියන ටිකේදී දොරටු හයක් ඇති නගරය වගේ තමයි ඇහැකන් දිවන ආසේ ශරීරේ, දොරටු පාලය තමයි සිහිය. එතකොට ශීඝ්‍ර දූත යුවල තමයි සමති දර්ශන අධ්‍යක්ෂකෙම, සීමාන්සල තමයි මේ ශරීරයේ පටිවාපෝතේජු, නගරයෙන් යා තමයි ඒ කාය අතුරු කරගෙන පවතින විඥානයේ මනෝවිඥානයේ. එතකොට ඒ දොරටුවෙන් ශීඝ්‍ර දූත යුවල යනවා කියන්නේ චක්කු සම්පස්සේ හරහා සමති දර්ශන අධ්‍යක්ෂකෙන් එන්නේ. ඌපර්ධ වචනේ පවර්ලා යනවා කියලා කියන්නේ මොකද්ද? නිවනට වචනය. හරිද? ආදිෂ්ඨාංග වාදය. එතකොට හැම වෙලාවෙම ස්කන්ධයන්ගේ හතගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන පණිඩිය විතරයි මෙයාට ඉතුරු වෙන්නේ මෙතෙන්දී. ලෝකෙ තුල රූප ආරම්මණය ඇත්ත වෙලා ඒකේ සත්ව බවවල් පුද්ගල බවවල් ආත්ම බවවල් මවාගෙන ගෙවල් දොරවල් ගස් වැල් උයම් මවාගෙන කටයුතු කරන්නේ නැහැ. මොන විදිහට හටගත්ත ස්කන්ධ පංචකයක ඒක ප්‍රත්‍යයෙන් හටගත්තේ ප්‍රත්‍ය නැති වෙන නැති වෙනවා කියන අත්දැකීම තමයි මෙයාට ඉතුරු වෙන්නේ. ඌ පරිදි වචනේ වවරලා දීලා තමයි යන්නේ හැම එකකින්. සද්දයක් ආවා. අහවල් ගායකයාගේ සද්දේ, අහවල් කෙනාගේ සද්දේ, අහවල් සතාගේ සද්දේ, මේ සද්ද ලස්සනයි, මේ සද්දේ හොඳ නැහැ කියලා ඒක නම් කරගෙන ඒක ඇතුළේ ඇලියෙන් ගැටින්පත් වෙන ලෝකයේ තුල මෙයා එහෙම නැහැ. සද්දේ කියන තැනක මොන විදිහට ආව සද්දේ කියන එක යටි ස්කන්ධ පංචකයක් තමයි. හරිද? ඒ ස්කන්ධ පංචකේ ප්‍රත්‍යෙමයි හටගත්තේ ප්‍රත්‍ය නැති වෙනවා කියන අත්දැකීමයි මෙයාට ඉතුරු වෙන්නේ. මේ අති තීක්ෂණයි නෝන ලෝකයට තේරෙන්නේ නැහැ. ලෝකයා කතා කරන පරියායෙන් ඕනනම් පුද්ගලයෙක් කෙනෙක්ගේ සද්ද කියලාත් මෙයා ඔව් කියන්න පුළුවන්. මෙයාට ඉතුරු වෙන අත්දැකීම මොකද්ද? ඔය කිව්ව ත්‍රිස්කන්ධ පංචකය කටගෙන ඉරුද්ද වෙනවා කියන තැනක තමයි එයාට වචනේ පවර්ලා දීලා තියෙන්නේ. එයාගේ නගර හිමියට දීලා තියෙන පණිඩේ. නාසයට ගන්ධයක් ආවත් අහවල් මල් සුවඳ හරිම හොඳයි, සමම් පිච්ච මල්, මේව කනේ රුමල්, මේවා අරලිය මල් කියලා සුවඳ ඉන්දියන් හඳු කුරුසි හොඳ කියලා කට්ටිය කතා කරන ඔව් ඔව් හරි හොඳයි කියලා තුන්නම් කියයි. එහෙම කිව්වත් මෙතන නගර හිමියට හැම වෙලේම පනවන පවර්ලා දීලා තියෙන වචනේ තමයි මොකද්ද? අපිට ගන්ධයක් දැනෙනවා කියන තැනක තියෙන ස්කන්ධ පංචකය. එතකොට ඒ ස්කන්ධ පංචකයේ ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන තැනකින් තමයි මේ අත්දැකීම ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට රසයක් වුණත් එහෙමයි, ස්පර්ශයක් වුණත් එහෙමයි, සිතර දැන ධර්මාරම්මණයක් වුණත් එහෙමයි, හැම වෙලාවෙම මෙයාට ඉතුරු වෙන්නේ මොකද්ද? ඒ ප්‍රත්‍ය නිසා හටගත් ධර්මයේ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන අත්දැකීම. මේ එතකොට මේ හැම එකක්ම තියෙන්නේ බාහිර ආරම්භ කරගන්න. ඒකයි දැන් ඒ එතනදී රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ටික විතරයි ඇත්තටම ලෝකේ එයාට හම්බ වෙන්නේ. කෙලෙස් වශයෙන් තමයි ඒ ටික ආධ්‍යාත්මික බාහිර බෙදිලා ආධ්‍යාත්මිකවත් අනන්ත ප්‍රවේද ගිහිල්ලා බාහිර කියන එකත් ඇතුළට ගියේ මේ ඇත්ත වෙලා ඒකෙත් අනන්ත ප්‍රවේද වෙලා තියෙනවා. නමුත් යථාර්ථයේ වශයෙන් ගත්තහම කොතනින් ගත්තත් තියෙන රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා කියන ටිකක් විතරනේ. ඒ නිසා ඒ විදිහට නුවණින් බලන ටිකට කියනවා මොකද්ද? සතර මාර්ගය කියලා. ස්පර්ශ ආයතන හයට හම්බ වෙන හැම ධර්මයක්ම බලන එකට කියනවා සතර මාර්ගය කියලා. එතකොට ඒකත් බහිදාරමන. බහිදාරමන කියලා කියන්නේ දැන් මේ එතෙන්ට එහෙම ධර්මතාවයක් නෑ. අපිට හම්බ වෙන ධර්මතාවය මේ ලෝකයට හම්බ වෙන ධර්මතාවය මේ කතා කරන්නේ. එතකොට එතෙන්ට එහෙම එකක් නෑ කියන්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියනකොට ආධ්‍යාත්මික බාහිර දෙකෙන් එකක්වත් ඉතුරු නොවෙන තැනක ඉන්නේ අන්තිමට එයාට වචනේ හම්බ වෙනවා. ආධ්‍යාත්මික පැත්තෙන් කලම අතහැරිලා බාහිර කියන ධර්මතාවය හම්බ වෙනකොට ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනවා කියන අත්දැකීම නම් එයාට ඉතුරු වෙලා තියෙන්නේ. එයාට බාහිර ආරම්භණයක් ඉතුරු වෙලා නැහැ. එතකොට එයා ආධ්‍යාත්මිකේ බාහිර කියන අන්ත දෙකම එයාට අතහැරලා අන්තිමට තියෙන එකක් අරමුණු වෙනවා නෙමෙයි. අවස්ථාවට උපදවාගෙනයි මේ පරිහරණය කරන්නේ. ඒකද ප්‍රත්‍යෙන් උපානගත්තේ ප්‍රත්‍ය නැති වෙනවා නැති වෙනවා කියලා නිවනේ ධර්මයන්ගේ Nirodhe පණිඩේ විතරයි ඇති ඉතුරු වෙන්නේ. තමන් යන ගණේට යන්නේ එච්චර. දැන් අපිට වෙන්නේ මොන හරි දෙයක් බලලා පැත්තකට ගියාම ඒ බලපු අහපු දේ තමයි තමන් කියලා ඉතුරුක් තියෙන්නේ අපිට. ඒ ගතියෙන් තමයි ඊට පස්සේ ඒ වස්තුවේ ගතියෙන් තමයි අපේ ගතිය තීරණය වෙන්නේ. අර අපි කිව්වේ දැන් මේට පැය භාගයකට ඉස්සෙල්ලා වහන්සල කොහෙද හිටියේ කියලා ඇහුවොත් මොකද්ද පෙන්වන්න තියෙන්නේ? මොකද්ද සිහි කරගන්න තියෙන්නේ? තමන් දැකපු වටපිටාව මිසක සිහි කර තමන් කියලා සිහි කරගන්න තියෙන්නේ මොකද්ද? ගිලම්පස වළඳපු කුස්සිය. එතනද තමන්? තමන් හිටියේ කොතනද කියලා තමන්ව සිහි කරගන්න කියලා තියෙන්නේ ওই ටිකේ කරා. දැන් හටගත් එක නිරුද්ධ වුණොත් ඒ සිහි කරලා ඉතුරු නොවුනේ තමන්. දැකපු දේ ඉතුරු වෙනවා කියන්නේ තමන් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේ අපිට අපේ පොඩි කාලේ කියලා අපේ පොඩි කාලේ කියන්න පුළුවන්ද? පොඩි කාලේ ඔයා ගෙවුනේ කොහොමද කියලා කියන්න පුළුවන්ද කියලා ඇහුවොත් අපේ පොඩි කාලේ කියලා කියන්නේ මොකද්ද? බාහිර වටපිටාවක් ගස් තිබුණ හැටි කියයි, පොකුණු ටිකක් තිබුණ හැටි කියයි, පරිසරයක් ගැන කියන්න වෙනවා මිසක ඔන්න තමන් කියලා වෙන කියන දෙයක් නැහැ. ඒ ටික නැති වුණොත් තමන්ව පනව ගන්න මොකද ඉතුරුද? මොකද ඉතුරු? එතකොට කෙනෙකුට බාහිරයේ හම්බ වෙනකොට බාහිරයේ තිබුණොත් ආධ්‍යාත්මික පැනගෑ. ආධ්‍යාත්මික තිබුණ බාහිරයේ පැනගෑ. මෙතන ආධ්‍යාත්මිකයෙන් වෙන් වෙලා බහිද්ධාරමණය තමයි ඥාන දර්ශනය හැංගෙදෙම තියෙන්නේ. ඒ බහිද්ධාරමණය නිරුද්ධ වෙනවා. නමුත් ඒ නිරෝධී සාක්ෂාත් කරන්න වෙන්නේ බහිද්ධාරමණය මුල් කරගෙන නිසයි මේක පෙන්නන්නේ. කැපරියාපන්න භූමිය හම්බ වෙන හැම වෙලෙම බහිද්ධාරමණයයි කියලා ඒ ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්න වෙන්නේ ඒ නිවනට වැසගන්න වෙන්නේ මෙහෙම අපිට. දේව සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසායි එතකොට මාර්ගයේ ඵලයේ වෙනස තමයි, මාර්ගයේ වෙනස තමයි ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියලා උත්සාහයෙන් බැලිය යුතුයි. උත්සාහය නැතිනම් තේන්නේ නැහැ. ප්‍රයෝගය අවශ්‍යම. ඵලයේ වෙනස වෙන මොකුත් නැහැ. ප්‍රයෝග ප්‍රතිපසද. ප්‍රයෝගයේ සංසිද්ධිලා. ඒ කියන්නේ හතගෙන නිරුද්ධ වෙනවා කියලා බලන්න ඕනේ ගතිය නැති කියලා. හතගෙන නිරුද්ධ වෙනවා කියන එක පේනවා. ඵලයේ ලක්ෂණය උච්චරයි. මාර්ගයේ ලක්ෂණය මාර්ගයත් නිවන අරමුණු කළා ඵලයත් නිවන අරමුණු කළා කියලා කියන්නේ හතගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියලා බැලිය යුතුයි මාර්ගයේදී. ඒක රැඳෙන්නේ. හරිද? පාතට වැටෙන දෙයක් ආපහු අපෝසෝලෝසෝලා තියෙනවා වගේ. එතකොට ඵලයේ ස්වභාවය තමයි වැටෙන්නේ නැති තැනක ඔසලම හිටනවා වගේ. මේ ප්‍රයෝගයේ සංසිඳන සම්පූර්ණ ප්‍රයෝගයේ සංසිඳන වල ලක්ෂණය තමයි හටගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන එක එළඹ සිටිනවා. ඒක හටගන්න හැම දෙයක්ම කියලා කියන්නේ සමුදේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි. සමුදේ ස්වභාව කොට ඇති ධර්මය මොනවාද? ඇහැ, රූප, චක්කු විඥාන, කන, ශබ්ද, සෝත විඥාන. මේවා පරිහරණය කළත් එයාට එකයි, නොකළත් එකයි. ඒ කියන්නේ පරිහරණය කළත් ඒ ධර්මිය හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක නෝන. පරිහරණය නොකළත් හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක නෝන. කියන තැනකින් එයාගේ නුවණ ඒකත්වයෙන් කියන්නේ. නිවන අරමුණු කරගෙන. තමයි. එතකොට ඒකයි චත්තාරිච්ච චතර මග්ග අපරියපන්නා කියලා මග්ග මාර්ගය කියලා කිව්ව උසහවත් වෙන බව චතරච සාමාන්‍ය පලානි කියලා කිව්වේ ප්‍රතිපස්සද්දි ප්‍රයෝග ප්‍රතිපස්සද්දි උසහය සංසිඳිලා පෙනෙන මට්ටමට හම්බෙනවා. ඒ ඔක්කොම හම්බෙන්නේ බහිදාරමනේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ දම් සිතට පහළ වෙන ධර්මාරම්මණය පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරු නැතිව නැති වෙනවා. දැන් හම්බෙනවා. ඒත් හම්බෙන්නේ අර විදිහට. කියලා. එතකොට ඒ නිසා ඒ ටිකට කිව්වා බහිද්ධාරමණයි කියලා. ඊට පස්සේ රූපන් තපෙත්වා රූපය අතහැරලා සබ්බේව කාමාවචර කුසල අකුසල අව්‍යාකතද එතකොට රූපන් තපෙත්වා සබ්බේව කාමාවචර කුසල අකුසල අව්‍යාකත ධම්මා රූපාවචර චතුත්ත්‍යඥං කුසලතෝච කිරියතෝච ඉමේ ධම්මා සියා අජත්ත ආරම්මන සියා බහිද්ද ආරම්මන සියා අජත්ත බහිද්ද ආරම්මන කාමාවචර සියලුම කුසල ධර්මයොත් විපාක ධර්මයොත් ක්‍රියා ධර්මයොත් කිසි විටක ආධ්‍යාත්මික ආරමුණ තියෙන මේක ඒකාන්ත කොට ආධ්‍යාත්මයෝ ඒකාන්ත කොට බාහිරයි කියලා පනවන්න බෑ. මොකද කාමාවචර කුසල් මට්ටම ගන්න විතක ආධ්‍යාත්මිකයි කියලා තමාදීහැ බලාගෙන නැත්තම් ආධ්‍යාත්මික කේසාලෝමා නකාදන්තා කියලා බලලා කුසල් සිත උපදවා ගන්න පුළුවන්. පරසත්තනම් පරපුග්ගලනවා කියලා බාහිරයි කියලා බලලා කුසල් සිත උපදවා ගන්න පුළුවන්. නැත්තම් ආධ්‍යාත්මිකයෙන් තමන් දිහා බලලා විපාක සිතක් උපදවා ගන්න පුළුවන්. බාහිර කෙනෙක් දිහා බලලා විපාක සිතක් උපදවා ගන්න පුළුවන්. ආධ්‍යාත්මික තමන් දිහා බලලා ක්‍රියා සිතක් උපදවා ගන්න පුළුවන්. බාහිර කෙනෙක් බලලා ක්‍රියා සිතක් උපදවා ගන්න පුළුවන්. ඒතර කාමාවචර ධර්ම හැම වෙලේම ආධ්‍යාත්මික බාහිර බෙදෙනවා. විතක අධ්‍යත්ත වෙනවා, විතක බාහිර වෙනවා, විතක අජ්‍යත්ත බාහිර වෙනවා. එතකොට දැන් අපිට කියමු මේ තමන්ගේ පැත්ත ගැන අත්දැකීමක් නැතුව බාහිරම විතරක් බලනවා කියන්නේ ලක්ෂණ වියනක් මලක් නැත්තම් පරසත්තනම පරපුගලන ඕන බාහිර මේ කේස් ලොම් නියදත් හෝ නැත්තම් තමන් නැඹුරලා තමන්ගේ කය දිහා බලනවා කියනකො මේක තියෙනවා අජ්ජත්. අපි මෙහෙම බලාගෙන ඉන්නවා මම ඉඳගෙන අන්තය බලාගෙන ඉන්නවා කියන මට්ටම ගන්නකො මෙන්න මේ අරමුණේ තියෙන අජ්ජත් බහිත දෙක. බාහිරත් පේනවා තමත් ඉන්නවා කියලා පේනවා මේක අජ්ජත් බහිත දෙකම තියෙනවා. තදුගයන්. ඒ වගේ වෙලාවකදී මේ දෙකම විදර්ශනාකට යුතු. ඇහි මේකෙත් එහෙම. ආධ්‍යාත්මය බාහිර දෙකම නියෝජනය කියලා තියෙනවා. අර දෙකේ කලින් කලසක් දැලිය යුතුයි එක් අරමුණේ මෙහෙමත් වෙනවා. අජ්ජත් බහිත. අපිට තමන්වත් එකම අනුන් පේනවනේ. රජ්‍යත බහිත එනිසා කාමාවචර එහෙම. ඊට පස්සේ රූපාවචර චතුත ධ්‍යාන කුසලතෝච කිරියතෝච මේ ධම්ම සියා ජතරම සියා බහිතරම සියා ජත බහිතරම. ඒ කියන්නේ රූපාවචර චතුත ධ්‍යාන කුසල ක්‍රියා ඒ මට්ටමට ගිහිල්ලා අපි කිම් දැන් චතුත ධ්‍යාන පාදක කරගෙන අභිඥා වගේ ලැබුවොත් විතක පරසිට දන්න නුවණ මෙහෙ බැලුවොත් ඒ වගේ වෙලාවකදී යාට උනද බහිතාරම. තමන්ගේ සිත අනුව බැලුවොත් අජතාරම. එතකොට පෙරේසු කඳ පිළිවෙල බැලුවොත් නොබහිතාරම. එතකොට දිබ්බ චක්කු උයෙන් වෙන රූපයක් බැලුවොත් දිබ්බ සෝතයෙන් ඇහුවොත්. ඒ නිසා මේ චතුත ධ්‍යානයේ රූපල් චතුත ධ්‍යාන කුසල ක්‍රියා කියන ටික ආධ්‍යාත්මික බාහිර වෙන අවස්ථාවක් තියෙනවා. ඒකාන්තයෙන් පනවන්න බෑ. එහෙම වෙන්න පුළුවන් කවුරුත් තියෙන ඒ ආධ්‍යාත්මික සංයෝජනයක් නිසා නෙමෙයි කියන එක හැබැයි මතක තියෙන්න ඕනේ. කාම භූමිය ආධ්‍යාත්මික බාහිර බෙදෙන්නේ ආධ්‍යාත්මික සංයෝජනයක් තියෙන නිසා. රූපාවචරයේ ආධ්‍යාත්මික බාහිර බෙදෙන්නේ ආධ්‍යාත්මික සංයෝජනයක් තියෙන නිසා නෙමෙයි. බාහිර සංයෝජනය යාට තියෙන්නේ. නමුත් අර ඔය අභිඥා වගේ තැන්වලදී බාහිර අරමුණු කරන්න පුළුවන්. කසින මේ ආධ්‍යාත්මික අරමුණු කරන්න පුළුවන්. තේරෙන්නේ? අන්න ඒ වගේ නිසා මේ එයාට ආධ්‍යාත්මික ආරම්භණයක් තියෙන්න පුළුවන්. ආධ්‍යාත්මික සංයෝජනය නිසා ආධ්‍යාත්මික ආරම්භණයක් වෙන එකයි ආධ්‍යාත්මික සංයෝජන නැතුව ආධ්‍යාත්මික ආරම්භණයක් වෙන එකයි කියන එකේ වෙනසක් තියෙනවා. ඒක තේරුම් කර ගන්නට ඕන. හරිද? එතකොට මෙන්න මේ වගේ තැනකදී ආධ්‍යාත්මික බාහිර ආරම්මන බෙදෙන චතුත ධානයේදී. ඊට පස්සේ අජත ආරම්මන බහිතර සියා අජත බහිතර. ආකින්චායතනං න වත්තබ්බං අජත ආරම්මනාපි බහිතාරම්මනාපි අජත බහිතරම්. ආකින්චායතනේ නත්ති කිංක කිසිවක් නැහැ කියලා කිසිවක් නැති බව සිහි කරනකොට ආධ්‍යාත්මික යමක් හම්බලා තියෙනවවත් බාහිර යමක් හම්බලා තියෙනවවත් ආධ්‍යාත්මික බාහිර යමක් හම්බලා තියෙනවවත් කියලා නොකිය යුතුයි කියනවා. ඒ වෙලාවේදී ආධ්‍යාත්ම ආරම්භණයක් හෝ බාහිර ආරම්භණයක් හෝ ආධ්‍යාත්ම බාහිර ආරම්භණයක් තියෙනවයි නොකිය යුතුයි. මුකුත් නැහැ. ඊට පස්සේ රූපංච නිබ්බානංච අනාරම්මන. රූපයයි නිවනයි දෙක ආරම්මන ભેදයකින් කතා නොකොට යුතුයි කියනවා. ආධ්‍යාත්මික ආරම්මණයි කියලා හෝ බාහිර ආරම්මණයි කියලා හෝ ආධ්‍යාත්මික බාහිර ආරම්මණයි කියලා හෝ නිවනටයි රූපෙටයි එහෙම කතා කරන්න එපා කියනවා. මොකද අනාරම්මන. අපිට මේ කය ආධ්‍යාත්මික ආරම්මණය කරගන්න පුළුවන්. එතකොට හොඳට බලන්න ආධ්‍යාත්මික ආරම්මණය කියන්නේ කය නෙමෙයි. කය ආධ්‍යාත්මික ආරම්මණය නෙමෙයි. රූපේ ආරමුණු කරන්න පුළුවන්. රූපේ ආරම්මණය නෙමෙයි. ආරම්මණය රූපෙ නෙමෙයි. තේරණේ. එතකොට රූපය ආරම්මණයි කියන ගතිය එකෙන් තේරුම් කරගන්නට ඕනේ. රූපය ආරමුණු කරන එකත් රූපියත් අතර වෙනසක් තියෙනවා. එතකොට රූපය ආරමුණු කළ නොහැකි කියලා කියන්නේ මේ ඒ කියන්නේ රූපියත ස්වභාවය හිතට රූපය ආරමුණු කරන්න පුළුවන්. හිතෙන් ආරමුණු කරනවා. එතකොට නමුත් රූපේ ස්වභාවය තමයි ආරම්මණයක සම්බන්ධ නැති බව. රූපේ අනාරම්මණයි කියනකොට ගන්න මෙහෙම රූපය කියන එක කිසිම ආරම්මණයකට සම්බන්ධ ධර්මයක් නෙමෙයි කියන එක. ආරම්මණයකට හසු වෙන ධර්මයක් නෙමෙයි කියන එක. රූපයට කියන වෙන සාධාරණ වචන තමයි රූපය ආරම්මණයකට හසු වෙන්නේ.
රූපය කියලා අනුමත කරාට අනුමත වෙන
චිත්තජය රූපං ආරබ්බ යේ උපජ්ජති චිත්තජේසික ධම්ම කියලා කිව්වට ප්‍රශ්නයක් නෑ. රූපය ආරම්භය යම් චිත්තජේසික ධර්ම ටිකක් උපදිනවනම් මෙන්න මේ ටිකට කියන්නේ මොකද්ද? රූප ආරම්මණය කියලා. එතකොට රූපයයි නිවනයි කියන දෙකට කියනවා මොකද්ද? අනාරම්මණය කියලා. මොකද නිවන අරමුණු කරන්න පුළුවන්. නිවන අනිකක් ආරම්මණය අනිකක්. එතකොට නිවන කියන එක ආරම්මණයක්. නිවන කියන එක ආරම්මණයක් නෙමෙයි. එතකොට ඒ විදිහට ගන්න. එතකොට මෙන්න මේ පරියාය අපිට තේරුම් කරගත්තාම අපිට තේරුම් කරගන්න පුළුවන් ආධ්‍යාත්මය ආරමුණු කරගත් ධර්මය මොනවද? බාහිර ආරමුණු කරගත් ධර්මය මොනවද? ආධ්‍යාත්ම බාහිර ආරමුණු කරගත් ධර්මය මොනවද කියලා තේරෙනකොට විතක ආධ්‍යාත්මය ආරමුණු වෙලා තියෙනවා. ආධ්‍යාත්මික සංයෝජන කෙලෙස් තියෙන නිසාම ආධ්‍යාත්මය ආරමුණු වෙලා බාහිර ආරමුණු වෙන බවකුත් අපිට හම්බ වෙනවා. සංයෝජන නැතුව කෙලෙස් නැතුව නමුත් පැවැත්මක් තුළ ආධ්‍යාත්මික අරමුණ වෙන බවකුත් බාහිර අරමුණ වෙන බවකුත් තියෙනවා. එතකොට ආධ්‍යාත්මික ධර්මයන්ගෙන් කැමිනිය යුතු කොටසකුත් තියෙනවා. ඒ බවත් අපිට තේරුම් කරගන්න පුළුවන්. බාහිර ධර්මයන්ගෙන් කැමිනිය යුතු කොටසකුත් තියෙනවා. ඒකත් අපිට තේරුම් කරගන්න පුළුවන්. කාම භූමිය හැම වෙලාවෙම අපිට ගෙවා ගන්න වෙන්නේ ආධ්‍යාත්මික ධර්මයන් බාහිර ධර්මයන් කියන දෙපැත්තටම දනතන ගිහිල්ලා තමයි. නමුත් සසරෙන් කවද හරි දවසක ඉතර වෙනවා නම් ආධ්‍යාත්මික ධර්මයන් හම්බ වෙන සීමාවෙන් සම්පූර්ණ නිදිච්ච මානසික මට්ටමකින්මයි ඉතර වෙන්න වෙන්නේ කියන ටිකත් මේකෙන් හම්බ වෙනවා. එතකොට ලෝකෝත්තර ඥාන දර්ශනයක් ඇති වෙලත් නැහැ, ඇති කරගනත් නැහැ, ඇති කරගන්නත් බැ ආධ්‍යාත්මික පැත්තක් හම්බ වෙන තාක් කියන එක මේකෙන් කියනවා. මොකද සතර මාර්ග සතර ඵල කියන එක බහිද්ධ ආරම්මණයයි කියනකොට ඒකෙන් ආධ්‍යාත්මික පැත්තක් නියෝජනය වෙන්නේ. අවසාන ප්‍රතිඵලයේ බහිද්ධ ආරම්මණයේද පිහිටන සිටිය යුතු තැනකින් එයා බහිද්ධ ආරම්මණයේ සිට තබලා බහිද්ධ ආරම්මණයේ මිදිරට යනවා. එයාගේ නිස්සතාව පනවන්නේ බහිද්ධ ආරම්මණය. කාම භූමියේ නිස්සතාව පනවන්නේ ආධ්‍යාත්මය. බාහිර ආරම්මණයක පිටියට ආධ්‍යාත්මයේ පිටිය සංයෝජන ආධ්‍යාත්මය නිසා මේ පැත්තට තමයි යන්නේ. එතකොට මෙන්න මේ ටික අපිට ඉගෙන ගත්තාම මේ සසර ගෙවා ගන්න සිහිනුවන ලැබිය යුතු හැටි, සිහිනුවන පරිශීලනය කළ යුතු වැඩි යුතු හැටි හම්බ වෙනවා. ඒ වගේම අපේ සිහිනුවන තාම පවතින පරිසරය අපිට හම්බ වෙනවා. මේ වගේ මානසික මට්ටමක් නම් අපිට තාම ආධ්‍යාත්මික වගේ හම්බ වෙන පැත්තක නම් තියෙන්නේ. තාම අපිට ලෝකෝත්තර ඥාන දර්ශනයකට හිත තබන්න එහෙනම් බෑ. මොකද අපිට සමාහයට තේරෙන්න පුළුවන් අපි දැන් එන සුවන් වෙලා ඉන්න පුළුවන්, සකදාගාම වෙලා ඉන්න පුළුවන්, අනාගාම වෙලා ඉන්න පුළුවන් කියලා. නමුත් වෙන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික අතහැරෙන විදිහට හිත තියාගන්න අපිට බැරි නම් තාම ආධ්‍යාත්මික පැත්තක්ම හම්බ වෙනවා නම් අපිට කිව්වත් ඕක වෙනස තේරෙන්නේ නැත්නම් ඇයි මේ තියෙන්නේ මේ ඉන්නේ මමමනේ කියලා නම් හිතෙන්නේ තේරුම් කරගන්න ඕන තාම එහෙම අපිට බුදු ඥාන දර්ශනයක් ලැබිලා නැහැ කියන්නේ. ඉතින් ඒ වගේ අපි ඉන්න තැන් බලාගන්න යායුතුතෙන් බලාගන්න අවසංගතුතෙන් බලාගන්න මේ ධම්පරියය අපිට උපකාරී වෙනවා. මේ වගේ අවබෝධය තියෙන අපිට සතර ගෙවා ගන්න උපකාරී වෙනසමයි මේ ධර්මයේ මනාවකට ඉගෙන ගත්තාම අපිට මේ සංකත ධර්මතා ටික හොඳට පිළිසින් දකින්න පුළුවන්. සංකත ධර්මයේ පිළිසින් දැකලා ඒ තුල සත්පුද්ගල භාවයෙන් හැසිරෙච්ච කිලස් ටික දුරු කළා. පිළිසිදු මනසක් හදාගෙන මේ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කරලා දැකලා සාක්ෂාත් කරගෙන චරා මරණ දුකෙන් අත මිදෙන්න පුළුවන්. ඒ සඳහා මේ වගේ ධම්පදයන් අපට උපකාර වෙනවා. ඒ සඳහා මේ දේශනාව හේතුපොනිශ්චයම වේවා.